සඳල් ඔබේ ආලින්දේ පිළිසඳර ගාමිණී සිරිවර්ධනගේ අනුග්‍රහය
මගේ රටට දලදාහිමි සෙවනයි මගේ දෙයට දලදාහිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහට මේ හැම උරුමයි මගේ රටට දලදාහිමි සෙවනයි මගේ දෙයට දලදාහිමි සරණයි සැපතින් සපිරුණු වසරක මාරු අතීතය සීහ තේජසින් යලි පිබිදේ දෙදහස් වසරක මාරු අතීතය සීහ තේජසින් යලි පිබිදේ මගේ රටට ජනදාහි මිසෙවනයි මගේ දෙයට ජනදාහි මිසෙවනයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහට මේ හැම උරුමයි මෙතනම වේදය එක ලෙස බැඳුනි තුලදිය සංකාදුරු කෙරුනි මෙතනම වේදනිකලෙස බැඳුනි සිත්තුලදිය සංකාදුරු කෙරුනි සමිඳුන් සෙවනේ ජයගත බැඳුනා ජය දිව වැයුනා ජය ගී ගැයුනා සමිඳුන් සෙවනේ ජයගත බැඳුනා ජය දිව
Due to unforeseen difficulties, this program maker is not available now, so we pause for a musical break.
I can't understand this sadness here. Sorrow's rolling in from where's unclear. But I know there's a reason for all this. I'm off to find the words we never use. Yes, I know you've been hurt by words I've said, but more by the time the willow of your smile is showing.
Smarty, he got himself a tonto.
Cause Tonto did the dirty work for free. But Tonto, he was smarter, and one day said, Kimasabe, well, kiss my ass, I bought a boat, I'm going out to sea. And if I had a boat, I'd go out on the ocean. And if I had a pony, I'd ride on my boat. And we could all together go out on the ocean, sit me up on my pony, on my boat. And if I were like lightning, I wouldn't need no sneakers. Well, I'd come and go whenever I would please. And I'd scare him by the shade tree and scare him by the light pole, but would not scare my pony on my boat out on the sea. And if I had a boat, I'd go out on the ocean. And if I had a pony, I'd ride on my boat. And we could all together go out on the ocean, send me up on my pony, on my boat. Send me up on my pony, on my boat. You opened up your door, you leave my love. You in your new blue dress, taking away my breath. A cradle is soft and warm. I couldn't do me no harm. You're showing me how to give into temptation. Knowing full well the earth will rebel.
Are you Bovan?
Into temptation.
Are you Bovan? Viveki irida davasa. Ada? දෙදස්දා හතේ මැයි 27 සුපුරුදු පරිදි විවේකී ඉරිදාවේ 104.6 ප්ලැනට් FM ගුවන් තරංග ඔස්සේ ඔබ නිවහන්ට ගොඩ වැදෙන අපි රන්දෙරණ ඉරිදා සැඳැල්ල පොඩි කරදර වගේකට මුහුණ දෙන්න උනම් පටන් අරගෙන යනකොට මොකද මේ තාක්ෂණය හසුරුව ගන්න පොඩ්ඩක් අපහසුතාවයක් පත් වුණා පොඩ්ඩක් දන්නවනේ සමහරක් වෙලාවට අපි බලාපොරොත්තු වෙන දේවල් අනන්තවත් අපේ ජීවිතේ වෙනවා ඒ වගේ තමයි අද දවසෙත් මේ වැඩසටහනට ආවට පොඩ්ඩක් විනාඩි 10ක 15ක වගේ වෙලාවක් අපිට වැඩසටහන කරගන්න බැරි වුණා මොකද මේකේ මේ තරංග කියන්නේ එහෙම නැත්තම් මේ තාක්ෂණය හසුරුවන එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා ඉතින් කොහොමෙන් කොහොම හරි අද දවසේ 3:30 නව ශ්‍රීලන්තයේට වෙලාව හවස 3:30 අද දවසේ කාලගුණ තත්ත්වය ගැන කියනවා නම් ඇත්තටම අවවක අවරශ්මියක් දැනෙන්නටවත් නැති තරම් හරි සීතලක් තියෙනවා තද සීතලක් තියෙනවා ඔක්ලන් නගරයටත් ඔක්ලන් පුරාවටත් ඒ වගේම හිතන්නේ සවුත් අයිලන්ඩකටත් එහෙම මේ හිම වැටිලා එහෙමත් ඉවරයි කියලා තාම හරියට වින්ට් එක පටන් අරගෙන නැහැ හැබැයි හිම වැටිලායි කියලා ඉවර වෙලා තමයි ආරංචිය නම් තියෙන්නේ කොහොමෙන් කොහම හරි කාලගුණේ ඇත්තටම කොයි වෙලේ වැහි බින්දක් වැටෙනවද කොයි වෙලේ අවරශ්මියක් වැටෙයිද කියන එකක් දන්නේ නැහැ මොන තත්වයක තියෙයිද කියලා පේන්නේ නැහැ හරිම සීතලක් හුලං වැස්ස ගොඩයි ඉතින් අද ඉරිදා සාමාන්‍යයෙන් මෙහෙ ඉන්න කට්ටිය රෙදි හැම සෝදගෙන වේල ගන්න දවස මම හිතන්නේ අවරශ්මියක් නැති හින්දා හැමෝටම අද යන්න වෙනවා අනිවාර්යයෙන්ම රෙදි ටික වේල ගන්න ලන්ඩ්‍රිස් වලට මෙහෙ ඉතින් ජීවිත රටාව ඒ විදිය තමයි කොහොමෙන් කොහම හරි අද දවසේ කියන්නේ හිටිය පළවෙනිම දේ මතක් කරලා කියන්න ඕනේ බලවත්තාව බලවත් කරපු කාන්තාව ගැන මොකද්ද හිතන්නේ ඡන්දය කිව්වහම ලොකු වගකීමක් මොකද හරියට කල්පනා කරලා තීරණේ ගත්තේ නැත්නම් අපිත් අනාතයි රටත් අනාතයි කතර ගහන්න ඕනේ හරියට හිතලා මතලා දෙතුන් පාරක්ම හිතන්න වෙනවා එක පාරක් දෙපාරක් නෙමෙයි ඇත්තටම කීප සැරයක් හිතන්න වෙනවා මේ ඡන්දය දෙනකොට ඒ නිසා ඡන්දකෙදි හොඳට හිතලා බලලා තීරණ ගන්න ඕනේ. දැන් වෙනකොට වයස අවුරුදු 18ට වැඩි නම් ඕනෙම කෙනෙක්ට ශ්‍රී ලංකාවේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන්ගේ නම් අවුරුදු 18ට වැඩි නම් ඕනෙක කෙනෙක්ට ඡන්දය දෙන්න පුළුවන්. කාන්තා පිරිමෙක් මේ කියන හැම එක්කෙනෙක්ටම. ඒ වගේම දෙයක් තියෙනවා, ඔබේ ජාතික ඇඳුම් පතාංකය අවසන් වන්නේ V අකුරෙන් නම් ඒකේ අදහස ඔබට ඡන්ද බලය තියෙනවා කියන එක. සමහරන්ගේ ඡන්ද හැඳුනුම් පතාංකයේ X අකුරෙන් අවසන් වෙන ඒවා මම දැකලා තියෙනවා. ඉතින් මේ V අකුර කියන එකේ තේරුම තමයි ඡන්ද බලය තියෙනවා කියන එක තමයි කියන්නේ. කොහොමෙන් කොහම හරි කාන්තාව පිරිමියාට දෙවනි කරලා සැලකුව කාලෙකුත් තිබ්බා. කාන්තාවයි පිරිමියායි අපි කියන්නේ සසඳල බැලුවොතින් කාන්තාවට ඡන්ද බලය තිබිලා නැහැ අතීතයේ කාලෙක. ඒ විදිහට බලනකොට දන්නවද කොයි රටේද ඡන්ද බලය මුලින්මම කාන්තාවට දීලා තියෙන්නේ කියලා? නවසීලන්තය. ඔව්. නවසීලන්තයේදී 1893 නොවැම්බර් 28 වෙනිදා තමයි කාන්තාවකට ඡන්ද බලය පළවෙනියටම ලබා දීලා තියෙන්නේ. ඉතින් බවලතා, ඇත්තටම බවලත් අයව බලවතා කරන ඡන්දය කාන්තාවකගේ එක ඡන්දයකින් තීරණේ වෙනස් වෙන්න පුළුවන්. කාන්තාවකගේ නෙමෙයි, පිරිමෙක් කෙනෙක්ගේ හරි කවුම හරි ඡන්දය දෙන එක මිනිස්සෙගේ ඡන්දයකින් තීරණේ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් බවලතා බලවතා කියන හැටි තමයි මේ. ඉතින් මේ කතන්දරය පටන් ගන්නනේ කාන්තාවක් එක්කල හින්ද මට හිතුණා අද දවසේ ඇත්තටම මාතෘකාව කාන්තාවක් එක්ක චුට්ටක් ගෙන යන්න. කාන්තාව කියන්නේ කවුද ඇත්තටම? අපිට කාන්තාව කිව ගමන මතක් වෙන්න හැමෝටම ගෙදර මුල් කඩ අම්මා. අම්මා කියන්නේ කාන්තාවක්මද? එච්චරමද? කාන්තාව කියන්නේ අම්මා විතරමද? නෑ නේද? කාන්තාව කියන්නේ සමහරක් වෙලාවට යක්ෂණියක් කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් දෙවඟනක්, දේවතාවියක් කියන්නත් පුළුවන්. මේ හැම දෙයක් පිටපස්සින්ම මේ කාන්තාව ගැන අද කතා කරන්න එක එක විදියට කතා කරන්න හිතුණා මට. මුලින්ම මම කැමතියි අද අපිට කාන්තාවක් විදියට අම්මා ගැන කතා කරන්න තියෙනවා නම් අම්මා, සෙනෙහස, ආදරය, එකට කැටි වෙච්ච අම්මා. හැමෝටම අම්මා කෙනෙක් ඉන්නවා. හැබැයි තවත් සමහරු ඉන්නවා අම්මා කවුද කියලා දන්නේ නැහැ. ඔබ මම අපේ අම්මව දන්නව ඇති. සමහරක් විට ඔබ ඔබේ අම්මව දන්නේ නැතිව ඇති. හැබැයි අම්මව නොදැන ඉන්න අම්මා මුහුණට එන්නේ නැති වෙන්න මොකක් හරි හේතුවක් ඇති. අම්මා කෙනෙක් හැංගෙන්නේ අම්මා කෙනෙක්ගේ අනන්‍යතාවේ එලි කරන්න බැරි වෙන හේතුවක් නිසා වෙන්නේ නැති. හැබැයි දැන් දැන් වෙනකොට හැමදේම වෙනස් වෙගෙන යනවා. අතීතයේ සමහරක් වෙලාවට අම්මා කෙනෙක් තනියම දරුවෙක් වහදන්න ගියොතින් ඒකට ප්‍රශ්නයක් වෙන වෙලාවල් තිබුණා. හැබැයි දැන් තනියෙන් අම්මලා දරුවන් වහදාගෙන යන යුගයක්. අම්මා කෙනෙක් ශක්තිමත්. මොකද ගැහැණිය කියන කෙනා ඉස්සර ගෙදරට හිර වෙලා හිටියට, කොටු වෙලා හිටියට, දැන් ගැහැණිය එළියට බැහැලා රැකියාවක් කරන්න අධ්‍යාපනයෙන් හැමදෙයින්ම පරිපූර්ණ වෙච්ච කෙනෙක්. කොහෙන් කොම හරි අම්මා කියන කෙනා ගැන කතා කරනවා කියලා කිව්වට අම්මා කියන කෙනා ගැන කතා කරේ නැහැනේ අපි ගොඩක්. අම්මා කියන්නේ සෙනෙහස, ආදරය. ලේ කිරට හැරෙනවා අම්මා කෙනෙක්ගේ ඒ ආදරය නිසාවෙන්මයි. මම හිතන්නේ මුල්ම ගීතය මං අහන්න කැමති අම්මා කෙනෙක් ගැන කියන වෙන්සි ගීතයකට. අම්මා කෙනෙක්, අම්මා කියන්නේ ලෝකේ බුදුන්ට දෙවෙනි වෙන තැනන්තිය. අම්මගේ ආදරේ කාටවත් දෙවෙනි වෙන්නේ නැහැ. අම්මා කියන්නේ හැමෝටම ආදරය කරන කෙනෙක්, හරිම අපූර්වට ආදරය කරන කෙනෙක්. ආදරයට පංගු බේරුම් නැහැ අම්මා කෙනෙක් ගාව. අපි දකිනවා උදේ පාන්දර නැගිටලා කොයිතරම් වැඩ කන්දරාවක් අම්මා කෙනෙක් කරනවද. සමහරක් වෙලාවට මේ අම්මා ගෙදර ඉන්නවා. සමහරක් වෙලාවට මේ අම්මම වැඩ කරලා ඉවර වෙලා රැකියාවකටත් යනවා. ගෙදර වැඩ ටික් කරලා ඉවර වෙලා ළමයින්ට උයලා පිහලා ළමයි පාසල් යන සූදානම් කරවලා මේ හැමදේම කරලා රැකියාවකටත් යනවා. කොයිතරම් දේවල් සිද්ධ වෙනවද අම්මා කෙනෙක්ගේ අතෙන්? අම්මා කෙනෙක් කොයිතරම් ආදරෙයිද, කරුණාවන්තයිද, අනික වෙනුවෙන් කැප වෙනවද? බුදුන් වඳින්න දෑතින් අම්මා කෙනෙක්ව වඳින්න අපි කොයිතරම් පිං කරලා තියෙනවද. අහලා බලමු ගීතයක් දෙවැනි බුදුන් ලෙස සුනිල් ඉදිරිසිංහගේ මේ ගීතය. මම හිතන්නේ අපි හැමෝටම මම ගැන ගොඩක් ආදරයක් ඇති වේවි, හැඟීමක් දැනේවි.
දෙවැනි බුදුන් ලෙස ලොවම වම් කළ ලොවක පිදුම් ලද ලොවට උතුම් ලඳ සවන් සනහා මානලෝ ඔබ මියුරුමි ඇසේ අරුත කියාදුනි ඒ මිය ඇසිය අද මා ගයනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත අම්මා සත හඳන්නත කඳුලැලි දුන් ඔබ ලතවුල් දරනා දිරිය ලබා දුනි ඒ දිරියෙන් ලොව ජය ලබනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත අම්මා දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කළ ලොවක පිදුම් ලද ලොවට උතුම් ලඳ අම්මා
ආදරය. මං කිව්වා වගේ ඉස්සෙල්ලම බවලතාව බලවත් කරන කාන්තා ඡන්දය. කවුරු කොහොම කිව්වත් කවුරු බලවත් වෙන්නේ අම්මගේ තාත්තගේ ආදරයෙන්. ඒ ආදරය තුළ පෝසත් වෙලා, ඒ ආදරය තුළ හැදිලා වැඩිලා දරුවෙක් හරි විදිහට ජීවිතේ ගෙන යනකොට, ජීවිතේ දිනන්න යනකොට අම්ම කෙනෙක්ට තාත්ත කෙනෙක්ට දැනෙන ආදරය, ඒ වගේම ඒ දැනෙන සතුට කියන වචන නැහැ. සමහර වෙලාවට අම්මගේ ඇහෙන් කඳුළු වැක්කෙරෙන්නේ සතුට වැඩිකමට. අප්පච්චි තාත්තා කඳුළු පෙන්වන්නේ නැහැ, සතුට පෙන්වන්නේ නැහැ, හැමදේම හිනාව හංගගෙන ඉන්නේ. හැබැයි ඒගොල්ලෝ හැමෝම හරිම සතුට වෙනවා, හරිම ආදරේ හිතෙනවා තමන්ගේ දරුවේ ජීවිතේ දිනනවා දකිද්දී. අම්ම කෙනෙක් විතරයි දැත්තටම සතුට වෙන්නේ. කාන්තාවගෙන් පටන් ගත්තා වුණත් පිරිමියාගේ පැත්තට යන්න හිතෙනවා ටිකක්. තාත කෙනෙක් කොයිතරම් හොඳයි, තාත කෙනෙක් කොයිතරම් ආදරය කරනවද තමන්ගේ දරුවට, තාත කෙනෙක් කොයිතරම් දුක් මහන්සි වෙනවද තමන්ගේ දරුවා වෙනුවෙන්. පියසනිහස කතා කරන්න තියෙන දේවල් ගොඩයි. තාත කෙනෙක් හැමදාම උදේ පාන්දර නැගිටිනව, එහෙම නැත්නම් සමහරක් අය රැතිස්සේ වැඩ කරන්නේ, මුර සේවයේ යෙදෙන අය, අත උදව් දෙන අය, කුලී වැඩ කරන අය. මේ තාත්තලා ඒ විතරක් නෙමෙයි, සමහරක් වෙලාවට කාර්යාලයක ටයිපටියක් පළඳගෙන වෙන්න පුළුවන්. ඒත් වාඩි වෙලා වැඩ කරන මේ තාත්තත් හරියට මහන්සි වෙනවා. කය වෙහෙසනවා වගේම තමයි මනස වෙහෙසනවා කියන එකත්. සමහර හිතනවා ඒගොල්ලෝ නම් ඉතින් මොකද කාර් එකක නැගලි වෙර වෙලා ගිහිලා වැඩපලින් බහිනවා වැඩේ කරනවා එනවා ගොඩක් ගණන් වලින් සල්ලි හම්බ කරනවානේ කියලා. ඒ වුණාට කොයිතරම් මහන්සි වෙන්න ඕනේද සල්ලි හම්බ කරන්න. ඉතින් තාත්තා කෙනෙක් සල්ලි හම්බ කරන්නේ ඇත්තටම සල්ලිමත් වෙන හැන්න නෙමෙයි, තමන්ගේ දරුවන්ගේ ජීවිතේ යහපත් කරන්න, තමන්ගේ දරුවන්ගේ ජීවිතේ හොඳ ජීවිතයක් හොඳ තත්වයක් ගෙනත් දෙන්න. තාත්තා සල්ලි වලින් විතරක් නෙමෙයි දරුවන්ගේ ජීවිතේ පෝසත් කරවන්නේ. තාත්තා කෙනෙක් ආදරය කරුණාව සමහරක් වෙලාවට අම්මා දඬුවම් කරන්න, හැබැයි තාත්තා ආදරය පෙන්වන්නේ දඬුවම් කරලා. සමහරක් වෙලාවට තාත්තා හරි කෙට්ටේ යාළුවෙක් වගේ හරිම කිට්ටේ ඕන දෙයක් බෙදා ගන්න පුළුවන් ඕන කතාවක් කියන්න පුළුවන්. මට මතකයි අපේ තාත්තා හැමනම් ටිකක් සැරපරුෂයි දරදඬුයි වගේ. එහෙනම් ගොඩක් වෙලාවට මම යාළුවෙක් විදිහට ආශ්‍රය කළේ අම්මව, අම්මගෙත් එක්ක කියන්න පුරුදු වෙලා හිටියා හැමදේම. හැබැයි මට හිටියා යාළුවෝ, ගැහැණු ළමයි යාළුවෝ හිටියා, තාත්තගෙත් එක්කල හැමදේම කියනවා. මොකද අම්මා ටිකක් සැරපරුෂයි කියලා. අප්පෝ අපේ අම්මට නම් කියන්න බෑ ඔහොම කතාවක්, ඕනනම් තාත්තට නම් කියන්න පුළුවන් කියනවා. ඉතින් මෙහෙම මෙහෙම තමයි අම්මා තාත්තා කියන එක හැමතිස්සෙම දෙන්නගින් එක්කෙනෙක් සැරපරුෂ වෙනකොට අනිත් එක්කෙනා ටිකක් ලෙන්ගතු වෙනවා. එහෙම නැත්නම් හැමදේම අහගන්න පුළුවන් විදියට යහළුවෙක් මිතුරෙක් වෙන්න උත්සාහ කරනවා. ඉතින් තාත්තා කෙනෙක්ගේ ආදරය ගැන කියනකොට ඇත්තට මේකේ අගක් මුලක් කොනක් නිමක් නැහැ, හොයන්න බෑ කිසිම දෙයක්. අම්මා කෙනෙක් ගැබ් ගරු වුණයි කියලා දැනගන්න දවසේ තාත්තට දැන්න සතුට කොයිතරම්ද කියන එක කියන්න වචන නැහැ. තාත්තා කෙනෙක් කුසේ දරාගෙන හිටියේ නැති වුණාට දරුවෙක්ව, අම්මගේ කුසේ ඉන්න දරුවා වෙනුවෙන් තාත්තා කෙනෙක් කොයිතරම් දේවල් කරනවද? සමහරක් වෙලාවට අම්මා බබාව හම්බ වුණෙන් පස්සේ පුංචි කෙනට ජීවිතේ දුන්නෙන් පස්සේ අම්මට හරි වෙහෙසයි. රාට නිදි මරන්න වෙනවා, කිරි දෙන්න, එහෙම දේවල් වලට තාත්තලා අම්මගේ කකුල් ඉදිමිලා තියෙන කකුල් අත ගන්නවා, එහෙම නැත්තම් මසාජ් කරනවා වගේ චුට්ටක්. එහෙම නැත්තම් සමහරක් වෙලාවට රෑ මැද නැගිටලා ගිහිල්ලා තේ එකක් හදලා ගෙනල්ලා දෙනවා. මේ කරන්නේ මොනවා වෙනුවෙන්ද? තමුන්ගේ දරුවට තියෙන ආදරය වෙනුවෙන්, තමුන්ව පියෙක් කරපු එක වෙනුවෙන්, තමුන්ගේ බිරිඳට කරන ආදරය, සෙනෙහස, ගෞරවය, මේ හැමදේම. ඉතින් මෙහෙම මෙහෙම කතා කරන මේ තාත්තා ගැනත් සින්දුවක් අහන්න ඕනේ. අද දවසේ මම හිතන්නේ මේ කාලගුණයත් එක්කලා සමහරක් වෙලාවට හිතෙන්නේ හරි, ඒ කියන්නේ මේ හිමින්, එහෙම නැත්තම් ඒ කියන්නේ ලස්සන සින්දු, හිතට සැනසීමක්, හිතට සුවයක් ගෙනෙන සින්දු අහන්න තියෙනවා නම් හොඳයි කියලා හිතෙන්නේ. අහලා බලමු අපි තාත්තා කෙනෙක් ගැන කියවෙන මේ අපූරු සින්දුවත්.
සිටියෙමි ඉවසාලා පුංචි නංගිය මගේ පුංචි නංගිය පුංචි නංගිය මගේ පුංචි නංගිය සිටියත් ඉවසාගෙන නැතේ කඳුළු රොසරන් අප දෙන්නා දිහා බලා උන් අම්මා දැකලා ඇගේ නෙතින් කඩා හැලුණු කඳුළු මතක් මිලා කවුරුත් නැති තැනකට වී හැඬුවෙමි තනි වීලා පුංචි නංගියේ මගේ පුංචි නංගියේ පුංචි නංගියේ මගේ පුංචි නංගියේ අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා යන්න පිටත් මොහොතේ මගේ දෙපා වැඳලා එතෙක් සිනාවෙන් සිටිමා කොයිදෝ තනි වීලා මෙතේ කඳුළු සිර කරගෙන සිටියෙමි ඉවසාලා පුංචි නංගියේ මගේ පුංචි නංගියේ 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 පුංචි නංගියේ
තාත්ත කෙනෙක්ගේ හැඟීම්. විවාහය කියන කේදී ගොඩම් දුවෙක් එහෙම නැත්නම් පුතෙක් විවාහ වෙනකොට ගොඩක් දුරට දුවෙක් විවාහ වෙලා වෙන්නේ ශ්‍රී ලාංකේය සම්ප්‍රදාය විදියට නම් සැමියාගේ ගෙදරට යන එක. ඉතින් තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් හරියට දුක් වෙන දවසක් තමයි දුවෙක්ගේ විවාහය කියන්නේ සතුටක් ඒ වගේම දුකක් දෙකම එකතු වෙලා එන දවසක්. පුතෙක් විවාහයේදී ගෙදරට අලුතින් එක්කෙනෙක් එකතු වෙනවා ඒ හින්දා චුට්ටක් බැඳීම් වැඩි වෙනවා අලුත් සමාජිකයෙක් එනවා ඔන්න පරම්පරාව වැඩි කරගන්න පුළුවන් වෙනවා. එහෙනම් පුතෙක්ගේ විවාහයේ ගොඩක් සතුට කාරණාවක් වුණාට දුවෙක් විවාහයේදී දුවෙක්ගේ පවුල ඇයට දැනෙන්නේ මේ විදියට. පවුලක විවාහය ගැන කියනකොට චුට්ට චුට්ට මට හිතුණා පෙම්වතුන් ගැනත් කතා කරලා බලන්න. මම හිතන්නේ අපි හැමෝම දවසක ආදරේ කරලා තියෙනවා කාට හරි ආදරේ කරලා තියෙනවා කාගෙන් හරි ආදරේ ලැබලා තියෙනවා. පෙම්වතුන් විදියට ඉන්න කාලෙදී කියන්නේ මොනවාද? හරිම සුරංගනා කතා, හරි ලස්සන කතා. ආ ඔයාද බොනික් එක් වගේ හරිම ලස්සනයි. අනේ ඔයාගේ ෂර්ට් එක බලන්න කොච්චර ලස්සනද කියලා. හරි අපූර්ව කතන්දර කියන්නේ. සමහරක් වෙලාවට මේ කාලේදී අපි හිතන්නේ දකින්නේ සුරංගනා ලෝකයක්, සිහින ගොඩක්. සමහරක් වෙලාවට මේ කාලෙදිම අපි දැනගන්න එක එක්කෙනාව. හැබැයි විවාහය කියන්නේ ජීවිතේ කඩයිමක්, හරියට තීරණය කරන්න ඕනේ දෙයක්. මොකද අපි ඇත්තටම වැරදි එක්කෙනා විවාහ වුණොත්ින් මුළු ජීවිතේම විඳවන්න වෙනවා. ජීවිතේ කියන්නේ විඳවන්න තියෙන එකක් නෙමෙයි, විඳින්න තියෙන දෙයක්. ජීවිතේ විඳින්න අපි ගන්න තීරණ හරියට බලපානවා. සමහරක් වෙලාවට සමහරු කියනවා අපෝ ඔය දැන් බැඳලා හිටියට බඳින්න කලින් කෙල්ලෝ 10ක් 15ක් එක්ක යාළු වෙලා හිටිය කොල්ලෙක් ඔය. එහෙම නැත්නම් කෙල්ලෝ ගැන කියනවා අපෝ ඔය දැන් මේ බැඳලා ඔහේ හිටියට ළමයි දෙන්නේ 3 දෙනෙක් හදාගෙන හොඳින් ජීවත් වුණාට දන්නවනේ ඉස්සර කොල්ල 3-4 දෙනෙක්ම ඔය බඳින්න ආවා කියානේ. ඔන්න ඔහම තමයි මිනිස්සු කතා කරන්නේ, කතා හදන්නේ. එහෙම නැත්නම් කතන්දර කියන්නේ නොගැලපෙනව නම් කසාද බඳින්නේ නැතුව වෙන් වෙලා ඉන්න එක නෙමෙයිද හොඳ? ඉතින් පෙම් කරන කාලේ සොඳුරු මතකයක් නේ හැමෝටම. බැඳෙන් පස්සේ නම් මේ පෙම් කතා එහෙම හරියට අඩු වෙනවා. එහෙම නැත්නම් මේ සුරංගනා කතා හරිම අඩු වෙනවා කියන කෝලං කතන්දර හරි අඩු වෙනවා. හැබැයි බඳින්න කලින් හැම වෙලෙම කියන්නේ ආදරයට බොළඳ කතා. හරියට බොළඳ කතා කියනවා. මොන මොන කතන්දර කියනවද? සමහරක් වෙලාවට කියනවා ඔයාද හරි ලස්සනයි, මං කිව්වා වගේ බොනික් එක් වගේ කියනවා. බොළඳ කතාවක්. හැබැයි මොකද උත්සාහ කරන්නේ? පෙම්වතියව සතුට දෙන්න, පෙම්වතියට එයා ගැන ලස්සනයි කියලා වර්ණනා කරන්න, පෙම්වතියට හිතට සතුටක් ගෙන දෙන්න. හැබැයි ඇත්ත ජීවිතේ ඇත්තටම බැලුවොත් එහෙම කිව්ව කාලෙන් පස්සේ විවාහයෙන් පස්සේ දෙන්නම විවාහ වෙනවා. විවාහයෙන් පස්සේ අපි කී දෙනෙක්ගෙන් කී දෙනාද ආදරේ කරපු කාලේ වගේ බොළඳ කතන්දර කියන්නේ? හේතුව මොකද්ද? සමහරක් විට අපේ ජීවිතයේ තියෙන තරඟකාරීත්වය වෙන්න පුළුවන්. දෙන්නෙක් එකතු වුණා, මේ දෙන්න පවුලක් වෙනවා. පවුලක් වුණයින් පස්සේ ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ සැලැස්මක් තියෙනවා. ජීවිතය ගෙනියන්න දේවල් තියෙනවා. ආහරි අපි බැන්දා, අවුරුදු දෙකකින් අපි බබෙක් හදමු. අවුරුදු දෙකකට කලින් අපි ගියක් හදා ගන්න ඕනේ. අඩු තරමින් එක කාමරයකුයි කුස්සිකෑල්ලයි වක්වත් හටවගෙන යන්න ඕනේ. ඉතින් ඔන්න තරඟය පටන් ගන්නව ඇත්ත. මිනිස්සු හරිම තරඟකාරී වෙලා ජීවිතේ තරංගයක් වෙලා. ඉතින් මොකද වෙන්නේ? සමහරක් වෙලාවට අපිට අමතකයි අපේ ළඟ ඉන්න එක්කෙනා. අපි ඉස්සර බොළඳ කතා කියලා සතුට ගන්නව පෙක්කෙනාව අද වෙනකොට අපිට අමතක වෙනවා. අමතකයි කියන්නේ අමතකයිම නෙමෙයි, හැබැයි ඒ වගේ බොළඳ කතාවක් කියන්න චුට්ට සතුටක් ගෙන දෙන්න, හිනා ගස්සන්න අපිට අමතක වෙනවා, විහිළුවක් කරන්න අපිට අමතක වෙනවා. ඒ දෙන්නම එකට එකතු වෙලා තරංගයකට යන හින්දා. හැබැයි මේ තරංගයට මූණ දෙන අතරේ ඉඳලා හිටලවක්වත් ඉස්සර වගේ බොළඳ කතාවක් කියන්න, හිනා වෙන්න, පොඩ්ඩක් රැයකට එළියකට ගිහිල්ලා කෑමක් කන්න යන්න අපි කියලා අහන්න, එහෙම පුළුවන් නම් කොච්චර හොඳයිද? අපේ විවාහය තව තවත් සාර්ථක වෙයි, අපේ පවුල තව තවත් ශක්තිමත් වෙයි. සමහරු කියනවා පෙම් කරලා බඳින එක හොඳයි කියලා. ඇත්තද මේක? සමහරු කියනවා නෑ නෑ, යෝජනා විවාහයක් තමයි හොඳ කියලා. ඇත්තද? මන්නම් හිතන්නේ ඔය දෙකෙන්ම වඩා හොඳයි කියලා හිතන්නේ විවාහයෙන් පස්සේ ජීවිතේ. විවාහයට කලින් පෙම් කරන දෙන්න වුණත්, විවාහයට කලින් යෝජනා වෙච්ච දෙන්න වුණත්, විවාහයෙන් පස්සේ ඉන්න දෙන්න හරිම වෙනස්. ඉතින් විවාහ වුණ දවසේ ඉඳලා සැමියයි බිරිඳයි කියන මේ දෙන්න හරියට ආදරේ කරනවා නම්, මේ දෙන්න හරියට තේරුම් ගන්නවා නම් එතනයි සාර්ථක වීම. නැතුව ඊට කලින් මම ඔයාට තැගි ගොඩක් ගෙන දුන්නා, මම මෙහෙම බොළඳ කතා කිව්වා, එහෙම කියලා විවාහයෙන් පස්සේ ඒ දේවල් අමතක වෙනවනම් කොසාර්ථකත්වය? එහෙම නැත්නම් යෝජනා විවාහයකින් හරි අපේ පොරොන්දම් මෙච්චරක් ගැලපෙනවා. අපි දෙන්නම එක මාගේ මේ බෞද්ධාගේ මේ අපි දෙන්නම උඩ රට, එහෙම නැත්නම් අපි දෙන්නම පහත රට ගැලපගෙන විවාහ වෙනවා. හැබැයි විවාහ වුණයින් පස්සේ නොගැලපීම් එළියට එන්න පටන් ගන්නවා. සාර්ථකද? නෑ. කොයිතරම් සාර්ථක වුණත් කොයිතරම් දැනගෙන හිටියත් විවාහයට කලින් දෙන්න ඒ දෙන්නට දෙන්න විවාහයෙන් පස්සේ ගොඩක් වෙනස් වෙනවා. එක හේතුවක්, සරලම එක හේතුවක්, අපි ප්‍රේම කරන කාලෙද සමහරක් වෙලාවට සතියකට පැයක්, එහෙම නැත්නම් දවසකට පැයක් හම්බ වෙන්න පුළුවන්. හැබැයි විවාහ වුණාම මොකද වෙන්නේ? 365 දවසම පැය 24ම අපි එකිනෙකා එකට ගැටෙනවා. ඉතින් මොකද වෙන්නේ? පෙම්වතා පෙම්වතියගේ, දැන් ස්වාමියායි භාර්යාවයි, ඉස්සර පෙම්වතා පෙම්වතිය, සතියට එක සැරයක් දකිනකොට පෙම්වතියගේ ලස්සන දේවල් විතරයි දකින්නේ. මොකද අඩුපාඩු දකින්න අවස්ථාවක් නැහැනේ. එයා ලස්සනට ඇඳලා එනවා, හැසිරීම හරි ලස්සනයි, කේන්ති ගියෝතින් ඒක පාලනය කරනවා. ඉතින් චුට්ටක් අර මවාපෑමක් රඟපෑමකුත් තියෙනවා එතන, නැතුවම නෙමෙයි. හැබැයි විවාහ වුණාම මොකද වෙන්නේ? අපි යථාර්ථවාදී වෙනවා, අපි ඇත්ත එළියට දානවා. ඔන්න විවාහ වෙලා ගෑණී මිනිහා, එහෙම නැත්තම් ස්වාමියායි භාර්යාවයි, මේ දෙන්න එකට ජීවත් වෙනවා. ජීවත් වෙනකොට නොගැලපීම් එළියට එනවා. අද මට මේව කරන්න බෑ, මට මහන්සි. පැය 24ම එකට ගැටෙනකොට නේද අපි අනිත් එක්කෙනාගේ නොගැලපීම්, අනිත් එක්කෙනාගේ අඩුපාඩු දකින්නේ. මොකද අපි එකටමයි දැන් ජීවත් වෙන්නේ. ඉතින් හරි සාර්ථකත්වයක් නම්, එහෙම නැත්නම් විවාහ ජීවිතේ සාර්ථක වෙන්න නම් මේ පැය 24ම එකට ගැටෙන 365 දවසම එකට ජීවත් වෙන විවාහයෙන් පස්සේ ආරම්භන ජීවිතය තමයි අපි හරියට තේරුම් ගන්න ඕනේ. පෙම් කරන කාලේ මොන කතන්දර කිව්වත් විවාහයත් එක්කලා ඒ කතන්දර ඇත්තක් වෙනවද බොරුවක් වෙනවද, එහෙම නැත්නම් තවදුරටත් ඒ කතන්දර කියලා ඔබේ පෙම්වතිය, ඔබේ පෙම්වතා, එහෙම නැත්නම් ඔබේ ස්වාමියා, ඔබේ භාර්යාව සතුටෙන් ආදරෙන් තියාගන්නවද හිතලා බලමු. මං හිතන්නේ හොඳයි අපිට පෙම්බස් කියන්න පුළුවන් නම් විවාහයෙන් පස්සෙත්, කෝලම් කරන්න පුළුවන් නම් විවාහයෙන් පස්සෙත්, විහිළුවක් කරන්න පුළුවන් නම් විවාහයෙන් පස්සෙත්, අවුරුදු 25ක් ගියත් විවාහය නැවුම්ව තියේවි, ආදරේ නැවුම්ව තියේවි, හැමදාම ජීවිතේ අලුත් දවස අලුත් දවසක්ම වෙලා තියේවි.
ආදරේට කියන කතා බුලඳ වුණාට, සාගරේක ගැඹුරදනේ නොබිඳ උරාට, ආදරේට කියන කතා බුලඳ වුණාට, සාගරේක ගැඹුරදනේ නොබිඳ උරාට.
ආදරයට කියන කතා බොළඳයිලු. ඇත්ත තමයි. අපි සමහරක් වෙලාවට පෙම්වතා පෙම්වතිය ගැන විතරයි හිතන්නේ ආදරයට කියන කතා බොළඳයි කියලා. ඇත්තද? ඇයි යාළුවෝ? යාළුවොත් ගොඩක් වෙලාවට බොළඳ කතා කියනවා නේද ආදරේ හින්දා. සමහරක් වෙලාවට මං හිතන්නේ පිරිමි ළමයි නම් බොළඳ කතා කියන්නේ නැහැ. හැබැයි සමච්චල් කරනවා. එහෙම නැත්තම් විහිළුවට ලක් කරනවා. හැබැයි මේක ඇත්තටම ආදරේ හින්දා නෙමෙයිද? යාළුවෝ යාළුවා අතර තියෙන ආදරේ හින්දා නෙමෙයිද? කොල්ල කොල්ල එකතු වුණාම එක්කෙනෙක් වල්ලගෙන අපි කියනවා බයිට් කරනවා කියලා. එහෙම නැත්තම් සමච්චලයට ලක් කරනවා. සමහරක් වෙලාවට මේ සමච්චල් දුරදිග යන අවස්ථාවක් තියෙනවා. යාළුකම් නැති වෙන අවස්ථාවක් තියෙනවා. හැබැයි හරියට කට්ටි අඳුරනවා නම් හැමෝම දන්නවා රතු ඉරපයි ඉන්නේ කොයි තැනදද කියලා. හැම යාළුවෙක් ගැනම හරි විදියට දන්නවා නම් දන්නවා. මෙයාට මෙච්චරයිනේ දරා ගන්න පුළුවන්. එයින් එහාට අපි කියන්න හොඳ නැහැ කියලා. සාමාන්‍ය යාළුවෝ හතර පහ දෙනෙක් ඉන්නකොට එක්කෙනෙක් දෙන්නෙක් හරි කටකාරයි නම් එක්කෙනෙක් හරි එතන ඉන්නවා සීමාව හැමතිස්සෙම දැනගෙන අනික් අයව පාලනය කරන. අපේ තියෙන මේ අපූර්ව සම්බන්ධකම්. යාළුවන්ගේ තියෙන සම්බන්ධතා එක විදියක්. එහෙම නැත්නම් පවුලේ තියෙන සම්බන්ධතාවය එක විදියයි. සහෝදර සහෝදරියන්ගේ තියෙන සම්බන්ධතා එක විදියයි. කොයි කොයි විදියට වුණත් සම්බන්ධතා කියන්නේ හරි අපූර්ව දෙයක්. මේ හැමදේම බැඳිලා තියෙන්නේ අපේ හිතත් එක්කලා. මනස මොනා කිව්වත් හිත කියන්නේ හරිම අපූර්ව දෙයක්. පාලනය කරන්නේ හරි සංවේදී විදියට. කොයිතරම් උගත් වුණත් හිත පාලනය කරන්න පුළුවන් ද ඔබේ උගත්කමින්? කොයිතරම් බුද්ධිමත් වුණත් සමහරක් වෙලාවට අපි මෝඩ තීරණ ගන්නෙ නැද්ද? අපේ හිත හින්දා ගන්නවනේ. කොයිතරම් උගත් වුණත් කොයිතරම් බුද්ධිමත් වුණත් හිත මේ හැමදේටම යට වෙන අවස්ථාවක් එනවා. එක මොහොතක් හරි හැමෝගෙම ජීවිතේ එනවා. මේ විදිහට මම මේ එක එක දේවල් කතා කරන්නේ අද මට මිනිස්සයා කියන මේ අපූර්ව සත්වයා ගැන හිතුනේ. කතා කරන්න පටන් ගන්නම් කියලා හිතුවේ ගැහැණියගෙන්. හැබැයි ගැහැණිය විතරක් නෙමෙයි, ගැහැණිය පිරිමියා, මේ දෙන්නම මිනිස්සයා. මිනිස්සයා කියන්නේ තවත් සත්වයෙක්. ලෝකයේ ඉන්න බුද්ධිමත්ම සත්වයා. මේ බුද්ධිමත් සත්වයා කරන්නේ මොනවද? ජීවිතයේ තරඟයක් කරගෙන අනික් එක්කෙනාව පරද්දන්න උත්සාහ කරගෙන තමුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් හති දදා දුවගෙන යනවා. ඇත්තටම ඔබ මම, මාත් ඇතුළුව මම කියන්නේ, ඔබ මම අපි හැමෝම සමහරක් වෙලාවට කුමන හෝ ජයග්‍රහණයක් වෙනුවෙන් පස්සෙන් පන්නගෙන ගිහිල්ලා තියෙනවා. සමහරක් වෙලාවට අපිට සතුටු ඒක ජයග්‍රහණය කරන්න හම්බුනාම, සමහරක් වෙලාවකට අපි පැරදුනාම, එහෙම නැත්නම් අපිට ඒ දේ නොලැබී ගියාම, අපේ මොකක් හරි ගිලිහි ගියාම අපිට දරා ගන්න බැරි තරම් හරිම දුකයි. ජීවිතේ මොනවා පස්සේද අපි හඹාගෙන යන්නේ? සමහරු සල්ලි, සමහරු යාන වාහන, සමහරු නම් ගරු නම්, තවත් සමහරු ආදරය, ජීවිතය, තවත් අය අධ්‍යාපනය. තවයි මේ හැම දෙයක්ම එකතු කරලා සමාන ජීවිතයක්, සමතුලිත ජීවිතයක් බලාපොරොත්තු වෙනවා. සමහරක් වෙලාවට මොකද්ද වෙන්නේ? අපි සමහරක් වෙලාවට කියනවා අයියෝ ඡන්ද දෙන්න ගියාම අපි නම් ඡන්ද ඉල්ලන අයටත් වඩා මෝඩයෝ කියලා. ඒකේ තේරුම මොකද්ද කියන එක මම ආය අමුතුවෙන් කියන්න ඕනේ. අපි කියනවනම් ඡන්ද ඉල්ලන අයටත් වඩා අපි මෝඩයි කියන එක ඡන්ද ඉල්ලන අය ගැන කවර කතාවද? ඒ වගේ දේවල් තියෙනවා ජීවිතේ. අපි අපේ මොලේ පාවිච්චි කරලි ඉවර වෙලා යම් යම් වෙලාවල් වලදී වැරදිම තීරණත් ගන්න අවස්ථා තියෙනවා. සමහරක් වෙලාවල්දී ඡන්ද දෙනවා, මේ පාර මේ පක්ෂේ පාරු කරන්න ඕනේ, ඒ හින්දා අපි අනිත් පක්ෂයට ඡන්ද දෙන්න ඕනේ. මේ හැමදේම ඇත්තටම අපි හරියට තීරණය කරලා ගන්න දේවල්ද? ඒ රටක් වෙනුවෙන්, ඔබ ඔබේ ජීවිතය වෙනුවෙන් ගත්ත තීරණ, මම මගේ ජීවිතය වෙනුවෙන් ගත්ත තීරණ, අපි කොයිතරම් පසුතැවෙනවද? ඇයි මං එදා මේ තීරණේ ගත්තේ? සමහරක් වෙලාවට හැඟීම්, සමහරක් වෙලාවට බුද්ධිය, සමහරක් වෙලාවට මේ දෙකෙම සංකලනයක් වෙන්න පුළුවන්. කොහොම වුණත් ජීවිතය කියන්නේ අපි අමුතු විදියට දකින දෙයක්. අපි එක එක්කෙනා එක එක විදියට දකින දෙයක්. හැබැයි මම හිතනවා ජීවිතය කියන්නේ අපිට එන හැමදේම අපි මුහුණ දෙන විදිය කියලා. කොහොම හරි අද දවසේ කාලයක් ගෙවිගෙන යනවා. ඉතින් අද දවසේ මට තාක්ෂණ සහය දුන්නා තරඳු සූර්යකෝන්ගෙන්, ඒ වගේම මම ඔබත් සමග එකතු වුණ අද දවසේ. ඇත්තම කිව්වොත් අපේ අනික් කට්ටිය හැමෝම වගේ නැහැ. ගාමිණී ඒගොල්ලෝ ගිහිලා තියෙනවා පොඩි ටුවර් එකක්. ඒ කියන්නේ නවසීලන්තයට යගේ යාළුවෝ කට්ටියක් හැවිලා ඒගොල්ලන්වත් අරගෙන ඉතින් නවසීලන්තයේ ලස්සන බලන්න යනවා. හැබැයි මේ වැහි කාලගුණේ මං හිතන්නේ ටිකක් ඒගොල්ලන්ටත් අපහසු කටයුතු එහෙම ගෙනත් දෙනවා ඇති. මම හිතන්නේ යන ගමන එහෙම යන ගමනට පොඩි පොඩි බාධා එහෙමත් එල්ල වෙනවා ඇති මේ කාල ගුණය. හැබැයි තින් වින්ටර් එකේ සමහරක් විට දැන් ගිහිලා තියෙනවා කියලා කිව්වේ සවුත් අයිලන්ඩ් එකේ වින්ටර් එකේ හිම එක්කල සෙල්ලම් කරලා හිම බබෙක් වෙහෙම හදලයිද දන්නේ නැහැ. හිම මිනිහෙක් වෙහෙම හදලයිද දන්නේ නැහැ. ස්නෝමෑන් කෙනෙක් වෙහෙම. බලමු අහලා බලමු ආවෙන් පස්සේ කොහොමද ගමන කියන එක. ලබන සතියේ මම හිතන්නේ අපිත් එක්කලා ඔහුව කිතු වේවි ඔහුගේ භාර්යාවත් සමගින්. ඉතින් ආයෙත් ලබන සතිය හම් වෙනතුරු ඔබ සියලු දෙනාටම සුබ සතියක්. අයිබෝවන්. ලබන සතියේදී ගාමිණී කාන්ති සමගින් ඔබ හමු වීමට බලාපොරොත්තු වෙමි. ඔබෙන් සමුගන්නා මා ෂෝනා.
අසන්න දුක බලයිමි රැඳෙන්න දීවි මින් මිදි මගේ ලොවේ.
මිලන් පෙරි තුරින් පිටි කියන්න දුක රැඳී එනි පවන් රුදී.
අසන්න දුක බලයිමි දෙන්න ඒවි මින් මිදි මගේ ලොවේ.
වැඩී සිටු හැදුවාද තැවුණාද වැලපීල තනිවීල නැතිවීල කවුරු සතු කිසිදාක නොකැඩී සිටු ඉස්විච්ච හදදෝ සතු කිසිදාක නොකැඩී සිටු ඉස්විච්ච හදදෝ සතු
like that man.